ගරු අජන්ත ගම්මැද්දගේ මහතා නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට
ප්‍රශ්න අසනවා ගරු කතානායකතුමනි ප්‍රශ්න අසනවා
ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ යොමු වෙන්නේ දියන්දර නගර සංවර්ධන කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම සකස් කරලා තියෙනවද කියන එක සම්බන්ධයෙන් රෝමන් මන් ඔව් දියන්දර නගරයේ නාගරික සංවර්ධන අධිකාරි බල ප්‍රදේශයක් ලෙස 2010/2018 දින 16:41 ඇලීරක් 42 විශේෂ ගැටපත් ප්‍රේමගින් ප්‍රකාශ කරලා තියෙනවා ප්‍රශ්න අංක 3 ඊට අදාළ යෝජනා මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා සම්බන්ධයෙන් මේ සංවර්ධන සැලැස්මේ දල සංවර්ධන සැලැස්මේ ප්‍රධාන ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක කරලා තියෙනවා ප්‍රධාන තුනක් යෝජනා වෙලා තියෙනවා දෙයන්දර නගර මැදේ භූදර්ශන ව්‍යාපෘතිය සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දෙයන්දර මන් සංධිය පදික වේදිකා සහිතව භූදර්ශනය කර සංවර්ධනය කිරීම ඒකට උතු සංවර්ධනය කරලා තියෙනවා දෙවෙනි ව්‍යාපෘතිය හැටියට දෙයන්දර ප්‍රාථමික පාසල ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ඒ දෙයන්දර ප්‍රාථමික පාසල ප්‍රතිස්ථාපනය කිරීම සඳහා දන්හේන ප්‍රදේශයේ අංකර 4ක භූමි ප්‍රමාණයක් අත්පත් කරගෙන තියෙනවා ඒ භූමිය මේ වෙනකොට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පවරා දීලා තියෙනවා බස් නැවතුම්පොළ සංවර්ධන ව්‍යාපෘතිය තුන්වෙනි ව්‍යාපෘතිය හැටියට යෝජනා වෙලා තියෙන්නේ ඒ බස් නැවතුම්පොළ සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීම මේ වෙනකොට කටයුතු මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා පළමු අදියර මේ වෙනකොට අවසන් වෙලා තියෙනවා නමුත් ඊළඟ අදියර සම්පූර්ණ කිරීම සඳහා පවතිනවා ප්‍රශ්න අංක 3 යොමු වෙන්නේ ඒ ඉදිරි යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කපරේද සම්බන්ධයෙන් ඒ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව සහ වෙත සංකල්පනාත්මක සැලසුම් ඉදිරිපත් කරලා තියෙනවා භාණ්ඩාගාර අරමුදල් ලබා ගැනීම සඳහා සහ අවශ්‍ය රාජ්‍ය සහ පෞද්ගලික මැදිහත් වීම යටතේ ඒ යෝජනා ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා හතරෙනි ප්‍රශ්නේ යොමු වෙන්නේ දෙයන්දර ප්‍රාථමික පාසලව මේ වන විට පවතින ස්ථානයෙන් ඉවත් කිරීමට යෝජනා කර තිබුණේද කියන එක සම්බන්ධයෙන් ඔව් ඊට සැලසුම අනුව දෙයන්දර ප්‍රාථමික පාසල ඉවත් කිරීම සඳහා සැලසුම යෝජනා වෙලා තියෙනවා ඒ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා බලය ලබා දෙච්ච ආයතනය පුද්ගලයා කවුද කියන එක ඇතරම මේ තීරණය අරගෙන තියෙන දේශපාලන තීන්දුවක් හැටියට 2016/12/19 වෙනි දින මුලටින ප්‍රාදේශීය එකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී දෙයන්දර බස් නැවතුම ඉදිකිරීම සඳහා දෙයන්දර ප්‍රාථමික පාසල් ගොඩනැගිල්ල ඉවත් කිරීමට තීරණය කරලා තියෙන්නේ. ඒ අනුව දෙයන්දර ප්‍රාථමික පාසල් නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා මම කලින් සඳහන් කරා විදිහට දන්හේන ප්‍රදේශයෙන් අක්කර 4ක භූමි ප්‍රමාණයක් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දීලා තියෙනවා. පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබෙන ප්‍රතිපාදන අනුව එම භූමියේ පාසල ඉදිරිකරන තෙක් තාවකාලිකව දෙයන්දර ප්‍රාථමික පාසල වෙනත් ස්ථානයක ස්ථානගත කරලා තියෙනවා පාසල ප්‍රතිස්ථාපනය කිරීමේ වගකීම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැවරලා තියෙනවා ප්‍රශ්න අංක ආ අදාළ නැත
ගරු කතානායකතුමනි මම අතුරු ප්‍රශ්නයක් යොමු කරනවා ගරු ඇමතිතුමාට එකක් තමයි දෙයන්දර ප්‍රාථමික පාසල ඇත්තටම අවුරුදු 100කට වඩා පැරණි පාසලක් ඒ පාසල ඉවත් කරා ඉතාමත් අත්නොමතික විදියට කඩලා අයින් කරා ඒ අයින් කරලා මේ පාසල ඒ අයින් කිරීම සඳහා සැලසුමක් නැතුව මේ වැඩ කටයුතු සිදු කරලා තියෙනවා විශේෂයෙන්ම කියන්න ඕන මේ පාසලේ ගොඩනැගිලි තිබුණා ගොඩනැගිලි 11 මේ ගොඩනැගිලි 11ම කඩලා අයින් කරා ඒ අයින් කරලා ඒවයි තිබුණු ඒ කියන්නේ සෙවිලි තහඩු ඒ වගේම ලී කෝටි 4කට 5කට අධික ද්‍රව්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය දැන් ආගිය අතක් නැහැ ඒවා කාටද දුන්නේ කොහෙටද ගෙනිච්චේ ඒ මොකුත් නැහැ ඒ ප්‍රාදේශීය දේශපාලඥයන් තමන්ගේ හිතවතුන්ව බෙදලා දීලා තියෙනවා සමහර ඒවා විකුණලා තියෙනවා ඉතින් ඒක නිසා මේ පිළිබඳ විශේෂයෙන්ම යකඩ කාප්ප තිබුණා ඉතින් මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදු කරනවාද මොකද එයාලට තමයි සම්පූර්ණ මේ ගොඩනැගිලි ටිකත් එක්කම තමයි මේ භූමිය බාර දුන්නේ ඒ බාර දීපු භූමියේ ඒ තිබුණු ගොඩනැගිලි ටික ඉතාමත්ම අත්නොමතික විදියට කඩලා අයින් කරලා තියෙනවා ඒ අයින් කරපු එක සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවාද කියන එක තමයි පළවෙනි ප්‍රශ්නේ
ගරු මන්ත්‍රීතුමාගේ අදහසත් එක්ක මම එකඟ වෙනවා මොකද විශේෂයෙන් පාසලක් අයින් කරලා ඒ වෙනුවට බස් නැවතුම්පලක් ඉදි කරනකොට ඒ පාසල නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා විධිමත් සැලැස්මක් අවශ්‍යයි. මොකද නමුත් මේ සම්බන්ධයෙන් ඒ මම කලින් සඳහන් කරාවගේ ගත්ත දේශපාලන තීන්දුවක දේශපාලන මැදිහත් වීමකින් තමයි මේ තීන්දුව අරගෙන තියෙන්නේ. තීන්දුව අරගෙන තියෙන්නේ 2016. නමුත් මේ වෙනකොට ඒ අදාළ ඉදිකිර පාසල ඉදිකිරීම සඳහා අක්කර 4ක භූමිභාගයක් ලබා දීලා තිබුණත් විධිමත් සැලැස්මක් නැතුව මේ කටයුත්ත කෙරෙලා තියෙන නිසා තවමත් පාසල හැදිලා නැහැ. ඔබතුමා සඳහන් කරා වගේ මේ ප්‍රාථමික පාසල ඉතා පැරණි පාසලක්. නමුත් ඒ වෙගිතිවිච්ච භෞතික සම්පත් මේ වෙනකොට තියෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි ඔබතුමාගේ ඉල්ලීමේ පරිදි සහ මේ මතුවෙච්ච කරුණු අනුව ඉදිරියේදී විමර්ශනයක් කරලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්න කටයුතු කරනවා.
ඒ වගේම දෙවැනි අතුරු ප්‍රශ්නය, ඒ ප්‍රදේශයේ තිබුණු ප්‍රධාන පාසල තමයි දෙයියන්දර ප්‍රාථමික විද්‍යාලය. ඒකට නාගරික සංවර්ධන අධිකාරියට යුතුකමක් තියෙනවා. ඒ පාසල කඩලා අයින් කරා නම් අලුත් තැනක පාසලක් ඉදිකරන්න භූමිය වෙන් කරගත්තා වගේම ඒකට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන හොයලා දෙන්න, ඒකට මැදිහත් වෙන්න ඒ කිසි දෙයක් දැන් කරන්නේ නැහැ. ඒක නිසා පාසල හදන්න ඒ මුදල් ප්‍රතිපාදන වෙන් කර දීම සඳහා නාගර සංවර්ධන අධිකාරිය දැන් අර භූමිය සම්පූර්ණ අරගෙන දැන් ඒක කානිවල් වලට ඒ වගේ වෙළඳ ප්‍රදර්ශන වලට ඒ වගේ දේවල් වලට ඒ භූමිය පාවිච්චි කරනවා. නමුත් දැන් පාසල විනාශ වෙලා තියෙනවා. දැන් පාසල දරුවන්ට ඉගෙන ගන්න තැනක් නිසි තැනක් නැහැ. ඉතින් ඒ පාසල සංවර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා ඔබ ආයතනය විසින් කරන මැදිහත් වීම මොකක්ද කියලා දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා, මම කලින් සඳහන් කරා වගේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් කරන්නේ අදාළ ප්‍රදේශයේ නාගරික සැලසුම් සකස් කරලා ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියේ විෂයපතයට අදාළ කොටස සම්පූර්ණ කිරීම සඳහා මෙදිහත් වෙන එක. එතනින් පස්සේ නාගරික සැලසුමට අනුව තවත් කිසියම් ආයතනයක් ඒ සඳහා සහභාගී වේ තුනම් සම්බන්ධ වේ තුනම් ඒ අදාළ ආයතනයට පහසුකම් සැපීම තමයි නාගරික සංවර්ධන අධිකාරියේ කටයුත්ත. ඒ අනුව මේ ප්‍රාථමික පාසල ඉදිකිරීම සඳහා අදාළ ඉඩම පවරගෙන ඒ ඉඩම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පවරලා තියෙනවා. දැන් මේ පාසල ඉදිකිරීමේ වගකීම තියෙන්නේ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට. එතකොට නාගරික සංවර්ධන අධිකාරියට හැකියාවක් නැහැ පාසල ඉදිකිරීම සඳහා මෙදියත් වෙන්න. මොකද ඒකේ වගකීම තියෙන්නේ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට, දකුණු පළාතේ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට. ඒ අනුව අපිට නාගරික සංවර්ධන අධිකාරියට අදාළ විෂයපතේ කටයුතු මේ පාසලට අදාළව කටයුතු දැන් සම්පූර්ණ කරලා තියෙනවා. එතකොට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධ කරගෙන පාසල ඉදිකිරීම කටයුතු ඉදිරියට කරගෙන යා යුතුයි කියන එක තමයි මගේ අදහස.
ගරු මහාචාර්ය එල්.එම්. අභිවික්‍රම මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
ගරු කතානායකතුමනි, ආ එක සුනග්ගහණය පාලනය කිරීම සඳහා විකල්ප උපාය මාර්ග හඳුනා ගැනීම, ඒ වගේම අපද්‍රව්‍ය කළමනාකරණය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග ගැනීම, ඒ වගේම වගකීවතු සුරතල් සතුන් හිමිකාරීත්වය සහ සුරතල් සතුන් ලියාපදිංචිය ප්‍රවර්ධනය කිරීම, මෙහි මූලික සැලසුම් මතට සුරතල් සතුන් නියාමන රාමුව සංවර්ධනය කිරීම, ජාතික සුරතල් සත්ව දත්ත සමුදායක් ස්ථාපිත කිරීම සහ ජලබීතිකා එන්නත් වාර්තා ඒකාබද්ධ කිරීම. ජාතික සුනක වන්දිකරන වැඩසටහන නිවාසවල ඇති කරන සුනකයින් අදාළ කර ගැනීම, වගකීවතු සුරතල් සතුන් හිමිකාරීත්වය ප්‍රවර්ධනය කිරීම, පාසල් විෂයමාලාවට සත්‍යයන් නිසා සිදුවන අනතුරු වැළැක්වීම, වගකීවතු සුරතල් සතුන් හිමිකාරීත්වය හා සතුන්ට මානසිකව සැලකීම යන මාතෘකා ඇතුළත් කිරීම, සත්ව සුබසාධන සංවිධාන සමග සහයෝගීතාවෙන් ක්‍රියාත්මක වීම, සුරතල් සතුන් ලියාපදිංචිය ප්‍රවර්ධනය කිරීම. මේ පිළිබඳ විස්තරාත්මක විස්තරයක් මේ සමග තියෙනවා, ඒක සභාගත කරනවා. ආ 3/2006 වර්ෂයේ සිට ක්‍රියාත්මක ජාතික සුනක වන්දිකරන වැඩසටහන් වලින් ආයලේ යන සුනකයන් කළමනාකරණය කිරීම සහ මහජන සෞඛ්‍ය සහ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා මානුෂීය වන්දිකරන ක්‍රම කෙරෙහි අවධානය යොමු කිරීම, ඒ වගේම වත්මන් සුනක වියන්දි කරන වැඩසටහන අඩුපාඩු මේ වෙනිටත් හඳුනාගෙන ඇති අතර ඒවායේ අඩුපාඩු නිවැරදි කර ගැනීම දිස්ත්‍රික් මට්ටමින් මෙහෙයුම් සැලසුම් සංශෝධනය කර ගැනීම ඒ වගේම වග්ගීත සුරසන් සතුන් හිමිකාරීත්වය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සුරසන් සතුන් නිසා සිදුවන අනතුරු වැළැක්වීමට හා වග්ගීත සුරසන් සතුන් හිමිකාරීත්වය සහ සතුන්ට මානුෂිකව සැලකීම පිළිබඳ දැනුවත් කිරීමේ ආරක්ෂිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කිරීම ආ පැන නොනගි
ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නය අහන්න හේතු වුණේ අතවසේ මේ ප්‍රශ්නේ මේ පාර්ලිමේන්තු සැසිවාරයේම මීට මාස 4කට ඉස්සෙල්ලා මතු කරා. දැන් අපේ ඉතිහාසය පුරා විවිධාකාරයෙන් මේ පාරවල් යන අයාලේ යන සුනකයන් ගහණය අඩු කරන්න විවිධාකාර සත්තු මරලා තියෙනවා. වන්දයාකරණය කිරීමයි කළද නමුත් අපි පහුගිය විශේෂයෙන් 2025 අවුරුද්දේ මේ එක කාරණයක්වත් සිද්ධ වෙච්ච නැති නිසා අද වෙනකොට මේක බරපතල විෂණයක් බවට පත් වෙලා තියෙනවා. දැන් මාතර දිස්ත්‍රික්කයේ සමහර ස්ථානවල මේ අයාලන සුනකයන් මේ හරක් ඇති කරන ගව ගාල් වලට පැනලා පැටව් ගව මේ හරක් පැටව් අල්ලගෙන කන තත්වයට පත් වෙලා තියෙන ඊළඟ මාර්ගවල අනතුරු රෝහල්වල ඉතා විශාල සමාජ පරිවාහක දරණ සිද්ධ වෙලා තියෙනවා ප්‍රතිකාරවලට විශේෂ මාර්ග අනතුරු නිසා සහ බලු සපාකෑම නිසා. ඒතර මෙතන ගැටලුව තියෙන අත වශයෙන් පහුගිය කාල සීමාව තුළ මේකේ අපි එක එක යෝජනා ඉදිරිපත් කරලා තිබුණට දැනට නතර වෙලා තියෙනවා. මේ වන්දියාකරණය පවා සිදු වෙන්නේ නැහැ. ඉතින් කිසිම ක්‍රියාමාර්ගයක් ඔහුගේ කාලේ සිදු වෙන්නේ නැති නිසා දැනට මේක උග්‍ර ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මම පළවෙනි ප්‍රශ්නේ මම අහන්නේ මේක වේගවත් නැණා මේක ඉක්මනින් කරන්න මොනවා හරි කෙටි කාලින වැඩ පිළිවෙලක් අපි ඉදිරිපත් කරන්න තියෙනවද කියන කාරණේ.
ඔව් ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් අපේ ප්‍රමුඛම කාර්යය වෙන්නේ මේ සුනකයන් නිසා ඇතිවන ජලබීතිකාව කියන රෝගය පාලනය කිරීම. අපේ දැනට ජලබීතිකාව නිසා සිදුවන මරණ අවුරුද්දකට 20ත් 30ත් අතර ප්‍රමාණයක් තියෙනවා. ඒක ඇත්තට මීට අවුරුදු 20කට ඉස්සෙල්ලා ගත්තාම 300ක විතර ප්‍රමාණයක් තිබුණා. නමුත් අපේ මට්ටමේ හිටි තායිලන්තය වගේ රටවල් ගත්තාම මේගොල්ලෝ අවුරුද්දකට 1-2 දක්වා අඩු කරලා තිනවා. ඒ වගේම ලතින් ඇමරිකානු රටවල් ගත්තාම මේගොල්ලෝ හුඟක් රටවල් 0 ගානට ඇවිල්ලා තිනවා. එතකොට ඒගොල්ලෝ මේ ඉලක්ක කරා ළඟා වෙලා තියෙන විශේෂයෙන්ම අර සත්ව ගහණය පාලනය කිරීම සහ විශේෂයෙන්ම නිවැරදි එන්නත් කරන ක්‍රියාවලිය සිදු කිරීමෙන්. ඒක නිසා අපේ අර එන්නත් කරන ක්‍රියාවලිය අපි විධිමත් කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම අපි වියදම් කරන මුදල බැලුවාම ඉතාමත්ම ලොකු මුදලක් මේ අයාල යන සුනකයන් සහ සුනකයන් ඇති කිරීම සඳහා වෙන් කරලා තිනවා. ඒකේ ගත්තා මිනිස්සුන් සපා කෑම නිසා සිදුවන බෙහෙත් වලට අපි මිලියන 280ක් අවුරුද්දකට වියදම් කරනවා ලොකු ගාණක්. ඒ වගේම සත්තුන්ට එන්නත් කරන්න අයිත් මිලියන 180ක් වෙන් කරනවා. ඒ වගේම සත්තුන් ව්‍යන්දයීකරණය කිරීම සඳහා අයිත් මිලියන 200ක් වියදම් කරනවා. ඒ වගේම අනිකුත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධව දරන අනිකුත් වියදම් බැලුවාම අවුරුද්දකට මිලියන 800ක් වියදම් කරනවා. එතකොට මේ මිලියන 800 කොස්ට් ඉෆෙක්ටිව්නස් එක අපි බලන්න ඕන. ඒක නිසා මේ වැඩසටහන නැවත සමාලෝචනය කරලා මේක අඩුපාඩු සකසාගෙන ඉදිරියට යෑම අවශ්‍ය වෙනවා. ඒ වගේම ව්‍යන්දීකරණ වැඩසටහන සඳහා මිලියන 200ක් වියදම් කරත් ඒකේ අවුට්පුට් එකක් තියනවාද කියන ප්‍රශ්නේ තියෙනවා. එහෙම තියෙනවා නම් මේ විදිහ සත්තුන් හැමතැනම ඉන්න විදියක් නැහැ. පාර්ලිමේන්තුවෙත් ආලේ යන සුනකයන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ චෙක් කරලා ගත්තට කවුරුහරි බලපටව මෙහෙට ගෙනලා තියෙනවා. කියන්නේ හැම තැනම ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒක නිසා මේකට මීට වඩා ක්‍රමවත් වූ ජාතික වැඩපිළිවෙක අවශ්‍යතාවය අපිත් අවධානය කරනවා. ඒ කියන්නේ අපේ අමාත්‍යාංශයෙන් එහා ගිහිපු වැඩසටහනක් මේ සඳහා අවශ්‍ය වෙනවා.
ඒ දෙවෙනි අතුරු ප්‍රශ්නේ දැයිත වශයෙන් ලෝකයේ වෙන රටවලට සාපේක්ෂව ගත්තම අපේ රටේ මේ නිදහසේ ඒ කියන්නේ නියමනයකින් තොරව මේ තුනක නැති කිරීමට ලබා දීලා තියෙන ඒ අවසරය ඒ ඉඩකඩ හරහා විශේෂයෙන් මේ අධ්‍යයන වලින් ඉදිරිපත් වෙලා තියෙන කරුණු අනුව මේ මාර්ග වලට එන අයාල යන සුනකයන් ගහණයට ප්‍රධාන වශයෙන් දායක වෙලා තියෙන මේ අඩු ආදායම් ලාභී පවුල් වල ඇති කරන සුනකයන් කුඩා කාලේ ඇති කරලා ඉන එක්තරා අවස්ථාවකදී ලෙඩවල හැදුනම් පස්සේ ඒවකට පෝෂණය කරන්න බැරුනම් පස්සේ මාර්ග වලට මුදා හැරීම. ඉතින් මේ නීතිමය ආවරණයක් නැතිකම නිසා, නිතිරාමක් නැතිකම නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් තමයි. ඒ නිසා මේකෙන් සාමාන්‍යයෙන් 100 අධ්‍යයනයෙන් වෙන් කරලා තියෙනවා මේ 70%ක වගේ ප්‍රමාණයක් මේ අඩු ආදායම්ලාභී පවුල්වල ඇති කරන සුනඛයන් නිසා තමයි මේ ගහණය මේ වගේ පාරවල් වැඩි වෙලා තියෙන කියන කාරණේ. ඒ නිසා මම ප්‍රශ්නයක් වගේම යෝජනාවක් ඉදිරිපත් කරන අලුතෙන් පළාත් පාලන ආයතන හරහා මේ බල්ලන් සුනඛයන් ලියාපදිංචි කිරීමට හෝ එවනත වෙනත් නීතිමය රාමුවක් සකස් කරන්න කියලා එහෙම කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තමුන්නාසේකින් ඇමතුමගෙන් අහන්න කැමතියි.
ඔව්, දැනට අපි අපේ අමාත්‍යාංශයත්, ඒ කියන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයත්, ඒ වගේම කෘෂිකර්ම හා පසුසම්පත් අමාත්‍යාංශයත්, ඒ වගේම මේකට සම්බන්ධ අනිකුත් පාර්ශ්වයනුත් සම්බන්ධ කරගෙන රැස්වීම් දෙක තුනක් මේ අවුරුදු තුළ පැවැත්තුවා. අපි ඒකෙන් බලාපොරොත්තු වෙන ඒ කමිටුවෙන් මේ සඳහා වූ සුනඛයන් පාලනය කිරීම සඳහා වූ නිශ්චිත වැඩපිළිවෙලක් සැකසීම සහ ඒවට අදාළ නීති රීති සංශෝධනය කිරීමට හෝ අලුත් නීති රීති ඉදිරිපත් කර ගැනීමට තිබේනම් මේ සඳහා වූ නීති රීති සඳහා වූ යෝජනා ඉදිරිපත් කිරීමට, ඒක නිසා බොහොම මෑතකදී අපිට ඒ තීරණය ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා.
ගරු නීතිඥ හිරුනි විජේසිංහ මහත්මිය, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට
ප්‍රශ්න අහනවා. ගරු කථානායකතුමනි, ගරු කථානායකතුමනි, A1 කොළඹ විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල මේ වන විට ඉගෙනුම ලබන අභ්‍යන්තර උපාධි අපේක්ෂක සිසුන් සංඛ්‍යාව 14,207 කි. කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශ්‍රීපාලි මණ්ඩපය සිසුන් 848ක් වේ. කොළඹ විශ්වවිද්‍යාල පරිගණක අධ්‍යාපන ආයතනයේ සිසුන් 1,902ක් වේ. A2 ඒ අතරින් නේවාසිකාගාර පහසුකම් ලබා දී ඇති සිසුන් සංඛ්‍යාව කොළඹ විශ්වවිද්‍යාල 4,366 කි. ශ්‍රීපාලි මණ්ඩපය 341 කි. කොළඹ විශ්වවිද්‍යාල පරිගණක අධ්‍යායතන 71 කි. A3 නේවාසිකාගාර පහසුකම් ලබන සිසුන්ගේ ප්‍රතිශතය පහත පරිදි වේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි සිසුන්ගෙන් 30.73ක්, ශ්‍රීපාලි මණ්ඩපයේ ලියාපදිංචි සිසුන්ගෙන් 40.21ක්, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යායතනයේ ලියාපදිංචි සිසුන්ගෙන් 6.5ක් සඳහා නේවාසිකාගාර පහසුකම් ලැබේ. 4 කාන්තා නේවාසිකාගාර, හැව්ලොක් නේවාසිකාගාර, සුජාතා ජයවර්ධන නේවාසිකාගාරය, සිවා චිත්ත තම්බිස් නේවාසිකාගාරය, දසේරම් වෛද්‍ය 215 නේවාසිකාගාරය, දසේරම් 220 නේවාසිකාගාරය, තෙලවල නේවාසිකාගාරය, හෙදපීට නේවාසිකාගාරය, තාක්ෂණ පීට නේවාසිකාගාරය, දේශීය වෛද්‍ය පීට නොම්බර 330 නේවාසිකාගාරය, දේශීය වෛද්‍ය පීඨ මොරගස්මුල්ල නේවාසිකාගාරය, කාලිංග මාතා මාවත නේවාසිකාගාරය. කොළඹ සමාවෙන පිරිමි නේවාසිකාගාර, කිනියාකර නේවාසිකාගාරය, බ්ලූමන්ටන් වෛද්‍ය නේවාසිකාගාරය, තෙලවල නේවාසිකාගාරය, හෙදපීට නේවාසිකාගාරය, තාක්ෂණ පීඨ නේවාසිකාගාරය, දේශීය වෛද්‍ය පීඨ බතරමුල්ල නේවාසිකාගාරය, දේශීය වෛද්‍ය පීඨ මැදවැලිකඩ නේවාසිකාගාරය, දේශීය වෛද්‍ය පීඨ නොම්බර 12 නේවාසිකාගාරය, භික්ෂු නේවාසිකාගාරය, ශ්‍රීපාලි මණ්ඩපය, කාන්තා නේවාසිකාගාර 1 කි. පිරිමි සිසුන් 40 දෙනෙකු සඳහා එක් සිසුවෙකුට රුපියල් 4000 බැගින් නේවාසිකාගාර ශිෂ්‍යාධාර ලබා දෙනු ලැබේ. කොළඹ විශ්වවිද්‍යාල පරිගණක අධ්‍යායතනයේ 1 කාන්තා නේවාසිකාගාර 1යි, පිරිමි නේවාසිකාගාර 1යි. A1 පිළිතුර ඔව්. කොළඹ 2 මුත්තයියා පාරේ අංක 48 දරන ස්ථානයේ පවත්වාගෙන ගිය කොළඹ විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරය පිහිටි ඉඩම් කොටස නාගරික සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමටත් එලෙස පවරාගත් ගනු ලබන ඉඩම් කොටස වෙනුවෙන් නාරහෙන්පිට කාලිංග මාවතේ නිවාස එකක 144කින් සමන්විත මහල් නිවාස සංකීර්ණය කොළඹ විශ්වවිද්‍යාලයට පැවරීමටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව කොළඹ විශ්වවිද්‍යාලය හා නාගරික සංවර්ධන අධිකාරිය අංක 5598 දරන අවබෝධතා ගිවිසුමට 2021/7/16 දින අත්සන් තබා ඇත. ආ 2021දී අත්සන් තැබූ එකඟතා ගිවිසුම අනුව කොළඹ 2 මුත්තයියාපාරේ අංක 48 දරන පිහිටි දේපල නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරාගෙන ඇති බැවින් මේ වන විට එම දේපල කොළඹ විශ්වවිද්‍යාලය සතු දේපලක් නොවේ. එසේම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරදයේ ගරු ජනාධිපති විසින් රජයේ ඉඩම් ආඥා පනතේ අධිකාරිය 454/6 වැනි වගන්තිය යටතේ මෙම ඉඩම් ඇතුළු දීමනා පත්‍රයේ පළමුවැනි උපලේඛනයේ සඳහන් ඉඩම් කොටස් නිදහස් දීමනා පත්‍රයක් මගින් කොළඹ 2 ශ්‍රී ජිනරතන මාවත අංක 61 දරණ ස්ථානයේ පිහිටි ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති වන පූජ්‍ය ගලබොඩ ඥානීස්සර ස්වාමීන් වහන්සේ වෙත 2022/2/14 දින ඇතිව ලබා දී ඇත. 3. උක්ත දීමනා පත්‍රයේ දෙවන උපලේඛනය පරිදි එම ඉඩම් හා එහි පිහිටි ගොඩනැගිලි හරිත උද්‍යානයක් හා පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීම සඳහා පමණක් යෙදවිය යුතු බව දන්වා ඇති බැවින් මෙම ඉඩමේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙම අමාත්‍යාංශය කිනේ අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු නොලැබේ. 4. නැත අංක 2300 ඇලීරක් 28 හා 2022/10/6 දින ඇති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති පරිදි මෙම ඉඩම් කොටසද ඇතුළත්ව ගැසට් පත්‍රයේ උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති ඉඩම් ප්‍රදේශය නාගරික සංවර්ධන ප්‍රදේශයක් වන අතර එය හුණුපිටිය ගංගාරාම විහාර පූජා භූමිය ලෙස හඳුනාගෙන ඇත. ඈ පැන නොනැත.
පළවෙනි අතුරු ප්‍රශ්නය අහනවා ගරු කතානායකතුමනි. දැන් ඇත්තටම මේ මුත්තයියා කාන්තා නිවාසිකාගාරය තමයි කොළඹ විශ්වවිද්‍යාලයට තිබ්බ වැඩිපුරම භූමි ප්‍රදේශයක් තුළ ව්‍යාප්ත වෙලා තිබ්බ නිවාසිකාගාර භූමිය. නමුත් දැන් අහිමි වෙලා තියෙන්නේ. නමුත් ඇත්තටම දත්ත අනුව පදනම් වෙලා බලද්දී කොළඹ විශ්වවිද්‍යාලයට නිවාසිකාගාර පහසුකම් දරුවන්ට ලැබෙන්නේ ඉතාමත් අඩු මට්ටමේ. ඒ වගේම දැන් වෙන විශ්වවිද්‍යාලවල දරුවන් අධ්‍යාපනය ලැබනවා සහ ඔවුන්ට ලැබෙන වියදමත් එක්ක කොළඹ අධ්‍යාපන ලැබන දරුවෙක්ට යන වියදම නේවාසිකාගාර සහ නවාතැන් පහසුකම් වෙනු යන වියදම සසඳ බලද්දී විශාල වැඩි ප්‍රමාණයක් දරන්න සිද්ධ වෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ දරුවන්ට අපි හිතමු අපේ දරුවෙක් ඉන්නවා යාපනයේ, එම දරුවගේ අම්මව තාත්තා රාජ්‍ය සේවකයෙක්, ඔහුට ඔයයට නේවාසිකාගාර පහසුකම් කොළඹ විශ්වවිද්‍යාලයේ ලබා ගන්න බැහැ. මොකද මම දන්න හැටියට ආදි ශිෂ්‍යයෙක් හැටියට සීමිත පහසුකම් ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. ඉතින් අන්න ඒ හින්දා මම දැනගන්න කැමති අපේ රජයේ යටතේ මේ නේවාසිකාගාර පහසුකම් වැඩි දියුණු කිරීමට අපේ රජයේ ගොඩනැගිලි තියෙනවා. සමහර ඒවා ඉදිකිරීමේ පවතින ඒවා, අවසන් ඒවා තියෙනවා විවිධ මට්ටම්වල ඒවා. ඉදිරියේදී අලුත් නේවාසිකාගාරයක් විශ්වවිද්‍යාලයට ලබා දීමට හැකියාවක් පවතිනේද කියලා ගරු අගමැතිතුමියගෙන් දැනගැනීමට කැමතියි.
ගරු කතානායකතුමනි, පොදුවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල බරපතල නේවාසිකාගාර ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. පහුගිය අවුරුදු ගණනාවක් තුළම එවකට හිටපු රජ ආණ්ඩු තීරණයක් අරගෙන තියෙනවා නේවාසිකාගාර හදන්නේ නැහැ කියලා. නමුත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා තියෙන ළමුන් ගාන වැඩි වෙලා තියෙනවා, පීඨ ගාන, දෙපාර්තමේන්තු මේ සියල්ලම වැඩි වෙලා නේවාසිකාගාර වැඩි නේවාසිකාගාර පහසුකම් දීලා නැහැ. ඉතින් මේ වෙනකොට විශාල අද්භූතයක් පැන නැගිලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේ වෙලාවේ ඔඩිට් එකක් කරා පවතින බිල්ඩින් කොහොමද අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ විශ්වවිද්‍යාල තුල, ස්පේස් ඔඩිට් එකක් කරලා පුළුවන් බිල්ඩින් නේවාසිකාගාර බවට පත් කරන්නත්, ඒ වගේම යම්කිසි විදියකට සැලසුම් සහගතව මේ නේවාසිකාගාර පහසුකම් ක්‍රමානුකූලව වැඩි කිරීමටත් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මේ වෙනකොට UGC එක විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් එක්ක සාකච්ඡා කරලා ඒ සඳහා සැලසුමක් ඉදිරිපත් කරලා තියෙනවා අමාත්‍යාංශයට. ඒ අනුව තමයි ඉදිරියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක කොළඹ විශ්වවිද්‍යාලයට විතරක් නෙවෙයි, පොදුවේ සෑම විශ්වවිද්‍යාලයකම තියෙන බරපතල ගැටලුවක්. සහ විශේෂයෙන්ම කොළඹින් ටිකක් දුරින් තියෙන පැතිවලට ඒක විශාල ගැටලුවක් වෙලා තියෙන. ඒගොල්ලන්ට පුද්ගලිකව හොයාගන්න තියෙන තැනුත් ඉතාමත්ම සීමිතයි. කොළඹ අඩු ගානේ වෙන විකල්ප තියෙනවා. මුදල් යන බව ඇත්ත. නමුත් මොකක් හරි විකල්පයක් තියෙනවා. නමුත් සමහර පැතිවල එහෙම විකල්පත් නැහැ. කිලිනොච්චි කැම්පස් එකට ළමයින්ට යන්න තැනක් නැහැ. නේවාසික ආගාර පහසුකම් හරියට නැත්තම්. ඉතින් ඒ නිසා මේක විශ්වවිද්‍යාල පද්ධතියෙම තියෙන ප්‍රශ්නයක් නිසා අපි එක සැලසුම් සහගතව මේ විශ්වවිද්‍යාල තුල නේවාසික ආගාර පහසුකම් වැඩි කරන්න අපි ක්‍රියාත්මක වෙමින් ඉන්නේ.
දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු අගමැතිතුමනි, සාමාන්‍යයෙන් රජයේ විශේෂයෙන් දීමනාවක් ලබා දෙද්දී අනිකුත් දීමනාවලට නිශ්චිත දිනයක් තිබෙනවා. මේ දිනේදී ලබා දෙනවයි කියලා මේ මාසේදී එක්කෝ මුල මැද නැත්නම් 25 වගේ දිනයක් තිබෙනවා. විශ්වවිද්‍යාල දරුවන්ට මහපොළ ශිෂ්‍යාධාරය ලබා දීමේදී එවැනි නිශ්චිත දිනයක් ලබා දෙන්නේ නම් ගොඩක් වටිනවා කියලා මම හිතනවා. මොකද මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් හැටියට ඉදදී අපි හරි කැමති උදේට අර 5050 මැසේජ් එක අපේ ෆෝන් එකට ඇවිල්ලා තියෙනවා දකින්න. ඉතින් දරුවෝ බලාගෙන ඉන්නවා මාසයක් දෙකක් අදයිද හෙටයිද කියලා. ඉතින් ඒ ප්‍රමාදයේ කලින් ආණ්ඩුවල ඉඳන්ම දිගින් දිගටම තියෙන මහපොළ ශිෂ්‍යාධාරය ලැබෙද්දී ඉතින් අපේ රජයෙන් ඒ 7500 දීමනාව හෝ ලබා දෙද්දී නිශ්චිත දිනයේදී මාසේ මේ දවසකදී ලබා දෙනවා යනුවෙන් දිනයක් නියමිත කොට ලබා දීමේ හැකියාවක් තියෙනවද කියලා දැනගන්න කැමතියි.
ඔව් ගලු කතානායකතුමනි, ඒ සඳහාත් අපි මැදිහත් වෙලා තියෙන්නේ. මේ වෙනකොට අවුරුදු නෙමෙයි මාස ගාණක් නොලැබුණු ඒ ශිෂ්‍යාධාර දැන් ලැබිලා තියෙන්නේ. අලුතෙන් ආපු බැච් එකට තමයි තාම යම් පරක්කුවක් වෙලා තියෙන්නේ. නැත්නම් එතකන් හිර වෙලා තිබ්බ දීමනා සියල්ලම දීලා තියෙනවා. ඒ වගේම ඉදිරියට ගරු මන්ත්‍රීතුමිය යෝජනා කර විදියටම නිශ්චිතවම නිශ්චිතව දින දවසක් අනුමත කරගෙන ඒ අනුව මේක දෙන්න තමයි වැඩ කරමින් යන්නේ. අපි මහපුල ට්‍රස්ට් ෆන්ඩ් එකත් එක්කත් මේ පිළිබඳ සාකච්ඡා කරලා තියෙනවා.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 24-2 යටතේ ප්‍රශ්න ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා.
කතානායකතුමනි, මම මේ ප්‍රශ්නය මුදල් ඇමතිතුමාගෙන් අසන්නේ 2016 වසරේදී අයවැය ක්‍රියාවලිය ඔස්සේ මැද පෙරදිග රටවල රැකියා සඳහා කාරණේ ශ්‍රී ලාංකික සේවකයන් සඳහා එක්සත් ජනපදයේ ඩොලර් 300ක අවම මාසික වැටුපක් සීමා කළේය. එහෙත් කොරෝනා වසංගතයේ විදේශ රැකියා අවස්ථා වැඩි කිරීමේ කටයුත්තෙන් හේතුවෙන් මෙම අවම වැටුප ප්‍රතිපත්තිය 2021 සෙප්තැම්බර් 21 වෙනිදා රජය විසින් අහෝසි කරන ලදී. දැනට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මැද පෙරදිග රටවලට අධිකාරී නොවන නීති විරෝධී වැටුප් මට්ටමින් රැකියා සඳහා භාර යනු ලබති. එමෙන් පකිස්තානය, නේපාලය, ඉන්දියාව, බංගලදේශය, ෆිලිපීනය වැනි රටවල් මැද පෙරදිග රටවල් සමග අවම වැටුප් ගිවිසුම් අත්සන් කර තිබේ. මේවා ඔස්සේ රැකියා වර්ගය අනුව මාසිකව $218 සිට $1,364 දක්වා වැටුප් සහතික කර ඇත. විදේශ විනිමය ආදායමට ශ්‍රී ලාංකික රැකියා ගත්තන්ගේ දායකත්වය දැවන්ත වන බැවින් ඔවුන් වේජා සේවා කොන්දේසි සම්බන්ධයෙන් අනපේක්ෂිත තත්ත්වයකට ලක්වීම වැළැක්විය යුතුය. ඒ අනුව මම ගරු ඇමතුමාගෙන් පහත සඳහන් ප්‍රශ්නවලට උත්තර අසමි. එක, මේ වන විට සෞදි අරාබියාව, එක්සත් අරාබි එමිරේත් රාජ්‍ය, කටාස, කුවේත් රටවල සේවයට යන ශ්‍රී ලාංකිකයන් සඳහා අදාළ අවම වැටුප මොනවාද? දෙක, ශ්‍රී ලංකාව මැද පෙරදිග රටවල් සමග සාධාරණ වැටුප් යහපත් සේවා කොන්දේසි ලබා දීමට ද්විපාර්ශ්වය කම්කරු ගිවිසුම් අත්සන් කර ඇතිද? තුන, නේපාලය, බංගලාදේශය, ෆිලිපීනය වැනි රටවල්වලට සේවකයන්ට සමානව හෝ වඩාත් සාධාරණ වැටුප් ලබා දීම ශ්‍රී ලාංකික සේවකයන්ට සහතික කිරීම සඳහා අමාත්‍යාංශය ගෙන ඇති පියවර මොනවාද? හතර, ශ්‍රී ලාංකික සේවකයන් පඩි වංචා, අඩු වැටුප් සහ ගිවිසුම් උල්ලංඝනයේ යන කරුණුවලට ලක්වීමට වැළැක්වීමට සඳහා රජය ගෙන ඇති නීතිමය කටයුත්ත පියවර මොනවද? කතානායකතුමා, මම මේක අහන්නේ බොහෝ බිලියන 1.2ක් අපිට තව හොයාගන්න පුළුවන් මේ වගේ අවස්ථාවක. පහ, කටාර් රටේ අවම වැටුප US$494ක් වන බව සැලකෙන විට ශ්‍රී ලාංකික සේවකයන්ට මේ ලබා දෙන්නේ නැත්තේ ඇයි? එසේ නොවනේ නම් ඇයි ඒ සඳහා හේතුව කුමක්ද? සෞදි අරාබියේ ෆිලිපීන් ගෘහ සේවකීන්ට US$384ක් අවම වැටුපක් ලෙස ලබා දෙන බව සැලකේ. ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට සෞදි අරාබිය යන අනිකුත් ගල්ෆ් රටවල්වලට ලබා දෙන අවම වැටුප කීයද? ශ්‍රී ලාංකික සේවකයන් පඩි වංචාවන්ට හා අඩු වැටුප්වලට ලක්වී වැළැක්වීම සඳහා අමාත්‍යංශ රැකිය සපයන ආයතන සහ බඳවා ගැනීමේ නියෝජිතයන් වේජ් අනුකූලතාවය පරීක්ෂා කරන ආකාරය කුමක්ද? 2016 ක්‍රියාත්මක වූ ආකාරය විදේශ සේවයට යන ශ්‍රී ලාංකයන් සඳහා අනිවාර්ය අවම වැටුප් ප්‍රතිපත්තිය නැවත හඳුන්වා දීමට අමාත්‍යංශ සූදානම්ද? එසේ නැත්නම් ඇයි? මැද පෙරදිග රටවල් ශ්‍රී ලාංකික සේවකයන් පඩි වංචාවලින් ආරක්ෂා කිරීමට ශ්‍රී ලාංකික විදේශ රැකියා මගින් රැකියා නියෝජිතයන්ට අවම වැටුප් ප්‍රමිති නියමය කිරීම මාර්ග ප්‍රදේශක නිකුත් කළ හැකිද? 10. මැද පෙරදිග රටවල්වල ශ්‍රී ලාංකිකයන් මෙන්ම million 1.7 ආසන ප්‍රමාණයක් සේවය නියුක්ති බව සැලකෙන විට මෙවැනි ප්‍රතිපත්තියක් මගින් අම වශයෙන් එක්සත් ජනපද $1.5 billion වාරිකව වශයෙන් රටට ලබා ගන්න පුළුවන් ලෙස ඇමතිතුමා පිළිගන්නවාද? ස්තුතියි කතානායකතුමනි.
ගරු
කතානායකතුමනි, අපට දන්වා තිබෙනවා මේ ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා කල් ගන්න බවට. ඉන්ටර් මිනිස්ට්‍රියල් ගතියකුත් තිබෙනවා.
ගරු,
මේ වගේ අවස්ථාවක විදේශ විනිමය ලබා ගන්න පුළුවන් හොඳම මාර්ගය ගිහිලා තියෙන කට්ටියගේ million 1.5ක්. ඉතින් කරුණාකර මේ සම්බන්ධයෙන් තමත් ඕනෙකමින් කටයුතු කරන්න.